පින්වතුන බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේ යළි ඉපදිමින් යන සංසාර ගමන වර්ණා කරපු කෙනෙක් නෙමෙයි. එක අවස්ථාවක අනාගාමී ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වීරිය අතහැරියා. අනාගාමී වුණා කියන්නේ උන්වහන්සේ ඒ කාන්තෙන් සුද්ධාවාස බඹලව ඉපදිලා එහි පිරිනිවන් පානවා. ආයි කාමලෝකෙ උපදින්නේ නැහැ. එක උපතයි තියෙන්නේ. සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට දීපු අවවාදයේ තමයි භික්ෂුව වීරිය අතහැරියනේ ද ඔබ දැන් මොකද වෙනදා වගේ වීරිය වඩන්නේ නැත්තේ? ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තා. මම අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. මම සුද්ධාවාස බඹලව ඉපදිලා ඉතිරි කෙලෙස් ටිකෙහිදී ප්‍රහාණය කරගන්නවා කියලා මං හිතුවා කියලා. ඉතින් ඒ නිසා මං බොහොම විවේක සුවෙන් ඉන්නවා. දැන් මේ අනාගාමී වෙච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේට උපමාවකින් පැහැදිලි කරලා දුන්නා. භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගඳයි. ගඳ ගඳම තමයි. ඒ වගේ යළි ඉපදෙමින් යන සංසාර ගමන ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ යළි ඉපදෙමින් යන සංසාර ගමනක් වර්ණනා කරන්නේ නැහැ කියව. ඒ නිසා මහණෙනි වීරිය වඩන්න අප්‍රමාදී වෙන්න. මේ ජීවිතේම කෙලෙස් ප්‍රහාණය කරලා වීරිය වඩලා සසරෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කවස්ථාවක උන්වහන්සේ සිංහනාදයක් වගේ ප්‍රකාශයක් කරා. මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලය තුල, ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පානතෙක් වැඩ සිටින කාලය තුල යලි ඉපදෙමින් යන සංසාර ගමනක් ඇසිපිය හෙලන මොහොතක්වත් බුදු කෙනෙක් වර්ණා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරයේ උන්වහන්සේගේ දේශනාවල ඉලක්කය. එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේම ශ්‍රාවකයන්ට පෙන්නලා දෙනවා මහණෙනි දේවතානුස්සති භාවනාවක් වඩමින් පරලොවින් රැකවරණයක් පිණිස හිත පිහිටවන්න කියනවා ආරක්ෂාව වෙනුවෙන්. එහෙමනම් අපිට පේනවා මේ දේවතානුස්සති භාවනාව කියන්නේ දිව්‍ය ලෝකෙ හිත පිහිටවන එක ඉතාම වැදගත් දෙයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුස්සති භාවනා ගොඩාක් අපට දේශනා කළ තියෙන දස අනුස්සති කියලා තියෙනවා. ඊළඟට අනුස්සති භාවනා හයක් තව තැනක දේශනා කරන අංගුත්තර නිකාය බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියලා මෙහෙම භාවනා හයක් පෙන්වනවා. අපි කවුරුත් බුද්ධානුස්සතිය ගැන දන්නවා. බුදු ගුණ සිහි කරමින් හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ වඩන භාවනාව බුද්ධානුස්සතිය. ධම්මානුස්සතිය ධර්මයේ ගුණ සිහි කරමින් වඩන භාවනාව. සංඝානුස්සතිය සංඝ ගුණ සිහි කරලා හිත ඒ තුල දියුණු කරමින් වඩන භාවනාව. සීලානුස්සතිය කියන්නේ අපි දියුණු කරපු අපි වඩන අපි ආරක්ෂා කරන සීලාදී ගුණධර්ම මෙනෙහි කර කර ඒ සීලය තුල හිත පිහිටවද්දී ඒක භාවනාවක් වශයෙන් වැඩෙනවා. ඒක සීලානුස්සතිය. ඡාගානුස්සතිය කියන්නේ අපි කරපු පින්කම් සිහි කරනවා. මම මේ විදිහට පින්කම් කරා, මම මේ වගේ පින් කරගත්ත කෙනෙක්, මම මෙන්න මේ විදිහට මගේ ජීවිතේ පින් කරගත්තා කියලා කරපු පින් සිහි කරනවා, මෙනෙහි කරනවා. ඒක භාවනාවක් වශයෙන් හිත වැඩෙනවා ඡාගානුස්සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති භාවනා වඩනවා. තමන් තුල තියෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ ගුණධර්ම මෙනෙහි කරමින් තමන් කැමති සුගතියක දිව්‍ය ලෝකයක හිත පිහිටවාගෙන හිත වඩනවා. තමන් මරණින් මත්තේ ඒ දිව්‍ය ලෝකෙ ඉපදිලා මං ඉතිරි ධර්මාවබෝධය පිණිස මේ මාර්ගයේ කල්යාණමිත්‍ර දෙවිදේවතාවරු එක්ක මේ මාර්ගයේ වඩාගෙන අවසන් කරගන්නවා කියලා තමන්ගේ හිත පිහිටවන සුගතියක. දැන් මේ කාරණය අපි පැහැදිලි කරගන්න ඕන කාරණය. දැන් පිංගතුනි, කෙනෙක් මේ ජීවිතේම රහත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් එයාට දේවතානුස්සති භාවනාවක් ආයි මේ වඩා ගන්න අවශ්‍ය නැහැ. මොකද එයා මේ ජීවිතේම කෙලෙස් ප්‍රහාණය කරලා පිරිනිවන් පාන කෙනෙක් නම් එයා ආයි කොහෙවත් උපදින කෙනෙක් නෙමෙයි. හැබැයි අපි හිතමු, දැන් මොකද සමහර කෙනෙක් හිතන්න පුළුවන් ওই දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැහැ, මේක ධර්මයේ තියෙන ඕක නෙමෙයි, ඒ වගේ අතිපණ්ඩිත අදහස් තියන අය ඉන්නවා. හැබැයි ඔබ මේක පියවරින් පියවර යා යුතු ගමනක්. මේක අපිට හදිස්සිය තිබ්බා කියලා, කලබලයේ තිබ්බා කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු කොහොම හරි වීරිය වඩලා මේ ජීවිතේ සෝවාන් වුණා කියලා. සෝවාන් වෙච්ච කෙනා කොහෙද උපදින්නේ? යා උපදින්නේ දිව්‍ය ලෝකේ, කාම ලෝකේ සුගතියක, සතර අපායන් සදහටම මිදෙනවා සෝවාන් වෙද්දී. එතකොට එයාට උපරිම ආත්ම හතක් සත්තක්කත්තු පරම කියලා සෝවාන් පුද්ගලයෝ ගැන පෙන්නනවා. සමහර අය, හැමෝම නෙමේ, සමහර අය ඒක බීජේ ජීවිතේම ඉතිරි මාර්ගඵල අවබෝධ කරලා පිරිනිවන් පානා ඉන්නවා. සමහර සෝවාන් වෙච්ච අය ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් ඒ වගේ ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරනවා. සත්තක්කත්තු පරම කියන්නේ සෝවාන් වෙච්ච සමහර අය ඉන්නවා ආත්ම හතක්ම ඉපදෙනවා. හත්වෙනි ආත්මෙ තමයි පිරිනිවන් පාන. එහෙමනම් සෝවාන් වුණත් උපදිනවා. අපි හිතමු කෙනෙක් මේ ජීවිතේ වීරිය වඩලා සකදාගාමි වෙනවා කියලා. එයත් කාම ලෝකේ උපදිනවා, දිව්‍ය ලෝකයක එක වතාවක් උපදිනවා කාම ලෝකේ. ඒ කියන්නේ සතර අපායන් සදහටම මිදිලා සෝවාන් වෙද්දිම මිදෙනවා. හැබැයි සකදාගාමි වෙච්ච කෙනත් කාම ලෝකේ එක් වතාවක් උපදිනවා. මේ ජීවිතේම වීරිය වඩලා අනාගාමි වුණා කියලා හිතත් එයත් උපදිනවා. අනාගාමී කෙනා උපදිනවා කාම ලෝකෙ නෙමෙයි, සුද්ධාවාස බඹලව. ඒ බ්‍රහ්ම ලෝක පහක් ගැන ධර්මයේ තියෙනවා, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියලා. ඔන්න ඔය බ්‍රහ්මතල පහෙන් එහෙක ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. එතකොට ඒ අයත් ධර්මයේ විස්තර වෙනවා තවත් ගැඹුරෙන්. සමහර අය ඉන්නවා අන්තරා පරිනිබ්බහයි, උපහච්ච පරිනිබ්බහයි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දං සෝතු අකනිට්ඨගාමි, ඔය වගේ අනාගාමි වෙච්ච අයගේ ඒ පිරිනිවන් පාන ආකාරය අනුව වෙනස්කම් කීපයක් ධර්මයේ පෙන්වනවා. එතකොට අපි තේරුම් ගත යුතු දේ තමයි අනාගාමි වුණා සුද්ධාවාස බඹලව ඉපදින. එහෙනම් සෝවාන් වුණත් ආත්ම හතක් උපදින්න පුළුවන්, සකදාගාමි වුණත් දිව්‍ය ලෝකයක හෝ තව එක ආත්මයක් උපදිනවා, අනාගාමි වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව උපදිනවා. මේ ජීවිතේම රහත් වෙන කෙනා විතරයි මෙලොවම පිරිනිවන් පාන. එහෙමනම් අරහත්ත්වයෙන් මෙහා මාර්ගඵල ලැබුවත් තව උපත් තියෙනවා සුගතියේ, කොහේ හරි ඉපදිනවා පිරිනිවන් පාන තෙක්. දැන් අපි මේ කතා කරන්නේ සෝවාන්වත් නොවිච්ච මේ පෘථජන ජීවිතේ ගත කරන, පින් දහම් කරගෙන, බණ අහගෙන, ගුණ ධර්මයක් පුරාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන ඉන්න කෙනෙක් ගැන. එතකොට ඔබට ඔබේ ජීවිතේ සෝවාන්වත් වෙලා නැත්නම්, පෘථජ්ජන ජීවිතයක නම් ඔබ ඉන්නේ, ඔබේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පෘථජ්ජන කෙනාට සතර අපාය හරියට මහ ගෙදර වගේ. එහෙමනම් මතක තියාගන්න, ඔබේ ජීවිතේ බර වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙටවත් සුගතියකටවත් නෙමෙයි. පෘථජ්ජන ජීවිතේ සතර අපාය මහ ගෙදර වගේ කියන ඒ උපමාවය විස්තර කරගමුකෝ අපිට තේරෙන්නේ. හිතන මහ ගෙදර කියලා කියන්නේ ඔබ හිතන ඔබ ජීවත් වෙන ගෙදර, ඔබේ හිත වැඩිපුර බැඳෙන්නේ එතනට. ඔබට කියලා පුංචි ගයක් වෙන්න පුළුවන්, කාමරයක් දෙකක් වෙන්න පුළුවන්, පැල්පතක් වෙන්න පුළුවන්. මේ මගේ ගෙදර මහ ගෙදර හරි ඔබ හදාගත්ත ඔබ ඉන්න ගයක් තියෙනවා නම් ඔබට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. සමහර වෙලාවට බඩු ගේන්න යනවා, බඩු ටික අතට ගත්ත ගමන් ගෙදර එන්නේ, රස්සාවට යනවා, සැරෙන් සැරේ වෙලාව බලනවා, ඉක්මනින් ගෙදර යආගත්, හිටගෙන හරි කෝච්චිය කෙල්ලිලා හරි ඉක්මනින් එන බස් එකක හරි සීට් එකක් නැත්නම් හිටගෙන් හරි කමක් නෑ, ඉක්මනින්ම ගෙදරයා ගන්න තමයි හිත. නෑදෑ ගෙදරක යනවා. නෑදෑයෝ බල කර කරගෙන අනේ ඉන්න දවසක් දෙකක් ඉන්න, දවසක් දෙකක් ඉන්න. කීමට දවසක් ඉඳී දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරන්න නෑ කියලා කියනවන්නේ. එතකොට අපිට පේනවා අපේ හිත බැඳිලා තියෙන මහා ගෙදරට, අපි ඉන්න ගෙදරට. බුදුරජාණන් වහන්සේක උපමා කරේ සංසාර යන සත්වයාගේ හිත සතරාපායට ඇදෙන්නේ මහා ගෙදරට ඇදෙනවා වගේ කියලා. දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ, අපි මේ කලාතුරකින් මනුස්ස ජීවිතයකට ආවට අපේ සංසාර පුරුද්ද අපේ හිත ඇදිලා යන්නේ, සසර වැඩිපුර අපි ඉඳලා තියෙන්නේ මේ සුගතිය දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ නෙමෙයි. වැඩිපුරම සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරින් මැරෙමින් මේ ආපු ගමනේ එක්ක නිරේවල් වල තිරිසන් අපායි, ප්‍රේත අපායි, අසුර අපායි, මේ සතර අපායි මහගෙදර කරගෙන යන ගමන. දැන් ඔය ගමනේ අපි පින් කරාට අපිට මරණ මංචකේ වරදින්න බැයිද? පුළුවන්. අපි ඔබ මේ අපි කවුරුත් අපි පැත්තක තියමු. ඔබ අහලා ඇතිනේ ධර්මාශෝක රජුරෝ, අපිට හිතන්නවත් පුළුවන් පින්ද කරේ. 84,000ක් වෙහෙර විහාර හැදෙවෝ. පුංචි පින්කන්ද. 1,000ක් රහතන් වහන්සේලා එකතු කළා ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දීලා මූලිකත්වයක් ගත්තා. තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දියණිය සංගමිත්තාව පැවිදි වුණා, රහත් වුණා. මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ දරුවෝ මුණුබුරෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. මහරහතන් වහන්සේලා ඇසුරු කරේ නිතර බණ ඇහුවා, මහා පින්කම් කරා. හැබැයි ඒ ගුණධර්ම පිරුවට රජෙක් වශයෙන් රාජ්‍යත්වයේ වෙනුවෙන් කරපු අපරාධ මිනී මැරුම් ඕවත් තිබුණා. චණ්ඩාශෝකනේ පස්සේ ධර්මාශෝක වුණේ. එතකොට මේ පෘථග්ජන ජීවිතේ මහා පින්කම් කර කර හිටියත් යටපත් වෙච්ච සැඟවිච්ච අකුසලුත් ජීවිතේ නැතුව නෙමෙයි. නමුත් මරණාසන්න මොහොත වරදින්න පුළුවන්. ධර්මාශෝක රජුරවන්ට පවන්සලන කෙනා මොකක් හරි මේ සමහර කර්ම වලට කවන්නහත් කෑම ටික දෙන්න යනකොට සමහර ලාවට කේන්ති යනවා. ඔබ ගොඩක් පරිසං වෙන්න, ඔය මරණාසන්න කෙනෙකුට, ගොඩාක් වයසට ගිය කෙනෙකුට, ලෙඩ වෙච්ච කෙනෙකුට සමහර ලාවට ඇඳේ එකතැන් වෙලා ඉන්නවා. හැන්දෙන් කෑම මොනවා හරි වතු සුප් එකක් හරි උණු වතුර ටිකක් හරි පොවනවා. එක්කෝ එක උගුරක් දෙකක් බොනකොට එයා කියනවා ඇති මට එපා, මට එපා කියලා. නෑ නෑ අම්මා බොන්න, තාත්තා මේක බොන්න ඕන කියලා බලෙන් සැරෙන් පුවන්න යන්න එපා. සමහර ලාවට ඒ ඔබ කරන්න යන දේත් එක්ක ගැටුමක්, තරහක්, ද්වේෂ, මොකද දෙයක් කරන්න බෑ වෙනදා වගේ නැකිටලා එපා කියන්න, සමහරට අතින් තල්ලු කරන්න බනින්න බෑ, සමහරලාට ඔළුව හොරලෝලා මූණෙන් එක්ක කටාරින් නැතුව. ඒ වගේ ලක්ෂණයකින් විතරයි මේක ඔබට කියාගන්න පුළුවන් මට එපා කියලා. හැබැයි ඔබ කට අල්ලලා මේක බලෙන් හැන්ද දාලා කොහොම හරි පුවන්න උත්සාහ කිරීම තුළම තරහක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොහොතේ පෘථග්ජන මනස පුංචි දෙයක් එක ගැටෙනවා. ධර්මාශෝක රජුරවන්ට පවන්සලසල හිටපු මිනිස්සයා එක්ක වටාත්ත වැදුනා කියලා කේන්ති ගියේ. දැන් ඔබම හිතන්න මේ සිදුවීම නිකන් ප්‍රායෝගිකව ධර්මාශෝක රජුරව මේ වගේ මහා අධිරාජ්‍යයකට ළඟ සේවයට ගන්නෙම පවන්සලන්න මේ පාර යන මිනිහේ කඳ ගහලා අනේ මේ පුළුවන්ද මේ රජුරවන්ට පවන්සලන්න කියලා වටාත්ත දෙන්නේ නැහනේ. එතකොට රජ්ජුරුවන්ට පවන්සලන්නේ රජ්ජුරුව ගැන දන්න, රජ්ජුරුවන්ගේ හැඟීම් තේරුම් ගත්ත, කාලයක් රාජ්‍ය සේවයේ යෙදිච්ච විශ්වාසවන්තම කෙනෙක් තමයි ළඟ ඉන්නේ. නමුත් ඒ පුද්ගලයා අතිනුත් යම් පුංචි මොකක් හෝ අඩුපාඩුවක් තුළ අර වටාත්ත වැදුනා. කේන්ති කිය. සමහර වෙලාවට මරණාසන්න වෙනකොට වයසට යනකොට ඒ හිත ටිකක් සමහරු කියන පුංචි ළමයි වගේ කියලා. දුර්වලයි. හොඳ නරක මේක හරිද වැරදිද, අනේ මේ මිනිස්සයා මට කොච්චර කාලයක් සේවය කරාද, අනේ මගේ ළඟ කොච්චර කාලයක් පවන් සැලුවද, ඒ වගේ ගොඩක් දේවල් හිතලා ඒ වෙලාවේ අර ද්වේෂ හිත යටපත් කරගන්න බෑ. ඒ සැනින් හිත එක ග්‍රහණය වෙනවා. ධර්මාශෝක රජ්ජුරුවන්ට හිතටාපු කේන්තිය ගැටීම එක උපාදාන වුණා. ඒක හිතෙන් යටපත් කරගන්න බැරි වුණා. මහා අධිරාජ්‍යයෙක් නැකිට ගන්න බැරුව දැන් එක තැන් වෙලා ඇඳේ එක තැන ඉන්න වෙලාවේ කියාගන්නත් බෑ. අර හිතටාපු ගැටීම ද්වේෂය බලවත් වුණා. දින කීපයකට හරි දුගතියක ඉපදුණා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ පෙනී හිටපු නිසා උන්වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ බැලුවා කෝපියාණන්. උන්වහන්සේ පෙනී ඉඳලා පිං සිහිපත් කරලා ආපහු ඒ ආත්මෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඊට පස්සේ ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදිලා අපේ ලංකාව ඉපදිලා ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පානවා. දේවානම්පියතිස්ස රජ්ජුරුවොත් ආපහු ලංකාව ඉපදිලා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පෑව. එතකොට මේ මහා පිං ඇති පිරිනිවන් පාන රහත් වෙන්න පිං ඇති අය පාරමී පුරාගෙන ඉන මහා පිංවන්ත චරිත වුණත් මරණාසන්න මොහොතේ පුංචි දෙයකින් වරදින්න පුළුවන් අවස්ථාවක් තිබුණා. ඒ නිසා පිංවතුනි පෘථජ්ජන මනසි ස්වභාවයේ තේරුම් ගන්න. තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරන තෙක් අපි ඉන්නේ විශාල අනතුරක. අන්නේ අනතුරෙන් මිදෙන්න නම් යම් මට්ටමකින් හරි ආරක්ෂාවක් වෙනුවෙන් සතරාපාය මහගෙදර වගේ සතරාපායට ඇදිලා ගිය ජීවිතේ පරලවින් රැකවරණයක් පිණිස ආරක්ෂාවක් පිණිස වැඩිය යුතු භාවනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේවතානුස්සති භාවනාව අපිට පෙන්නලා දෙන්නේ. මේ දේවතානුස්සති භාවනාව සාමාන්‍යයෙන් නිකම් මේ පෘථජ්ජන අකුසල්ම කර කර පව්කම් කර කර ඉන්න පව්කාරයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේවතානුස්සති භාවනාව වඩනවා කියන්නේ ආමන් දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා හිතන එක නෙමෙයි. දේවතානුස්සති භාවනාව වඩන්න තමන් තුල තියෙන්න ඕන කරුණු පහක්. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. එහෙමනම් ලේසි නෑ මේක. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවට ධර්මී කියන්නේ සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගේ වඩන කෙනා. එහෙමනම් ධර්ම මාර්ගේ වඩන කෙනෙක් වෙන්න ඕනේ. දේවතානුස්සතිය වඩන්න. ඒ සීක බල ධර්ම වැඩෙනකොට තමයි ඉහළට වැඩෙනකොට යා සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, රහත් වෙන්නේ සීක බල පරිපූර්ණ වෙනකොට. යා සීක කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් මතක තියාගන්න, තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් දියුණු කරගත්ත කෙනාටයි දිව්‍ය ලෝකෙක හිත පිහිටවගෙන හිත වඩන්න පුළුවන්. හොඳ සිල්වත් ජීවිතයක්, නිති පන්සිල් රකින්න, පොහොයට උපෝසතයක් රකින්න, තමන්ගේ සීලේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙකුට අන්න දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න පුළුවන්. සුත කියන්නේ දහම් දැනුම, නිතර බණහන, ධර්මයේ ගැන කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්ත, ධර්මයේ ගැන පිම්පව් කුසල් අකුසල් හොඳ නරක ගැන මේ ධර්ම මාර්ගය ගැන යම් දැනුමක් තියෙන, දහම් දැනුමක් තියෙන කෙනාටයි සුගතියක හිත පිහිටවන්න පුළුවන්. ඊළඟට ත්‍යාග සම්පatti, හොඳට පිං කරපු, අතහැරීම පුරුදු කරපු, මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය පුරුදු කරගත්ත කෙනාටයි දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව, මේ ආයතන හය පංච උපාදානස්කන්ධේ මේක අනිත්‍යයි, මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ ශරීරය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා මේ කය යථා ස්වභාවයේ පිළිකුල් වශයෙන්, අසුභ වශයෙන්, ධාතු වශයෙන් බෙද බෙදා බලලා මේ කය ගැන යම් කිසි අවබෝධයකින් යුක්ත ප්‍රඥාවක් ඇති කරගත්ත කෙනාටයි දේවතානුස්සතිය වඩලා සුගතියක හිත පිහිටවන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා මේ කරුණු පහ දිහා බලපුවාම දේවතානුස්සති භාවනාව කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මම දිව්‍ය ලෝකේ යනවා කියලා හිතුව පමණින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි ඒක. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කරුණු පහ, සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා, මේ කරුණු පහ වඩන කෙනෙක් කොහොමද දේවතානුස්සති භාවනාවක් තුළ හිත පරලොවින් රැකවරණයක් පිණිස මේක අපි කරන්නේ, ආරක්ෂාවක් පිණිස සතර අපායකට නොඇටි ඊළඟ ජීවිතේ හුස්ම ටික යද්දී කල්්‍යාන මිත්‍රයන් සත්පුරුෂයන් ඉන්න මාර්ග පල්ලාබීන් ඉන්න සුගතියක හිත පිහිටවනු. පිංහතුනේ හද මේ මනුස්සලෝකෙ ස්වභාවේ දිහා බලන් කෙනෙකුට ඉතන පුලන් නෑ මනුස්සලෝකෙන එක හොඳයි කියලා. මේ නරාවලට ආයි වැටෙන්න මේ කුණුගොඩට මේ සමාජිදිහා බලන්න ඊළඟට ආයි මැරිල මේක එනකොට මොන ජාතියවුන් ඉදීද කියල නිකං හිතන්. මේ මනුස්සලෝකෙ දැන් කොච්චර පිරහිලාද. දැන් මිනිස්සුන්ගේ ආවිස අවුරුදු සීයෙන් පහලට වැටිලා. ආවිස පිරිහෙන්න පිරිහෙන්න මිනිස්සු කෙලෙස් සුලින් විකෘති වෙලා සත්තු වගේ දැන්. අධර්මරාගේ විෂමලෝභය මිත්‍යාධර්මය බලවත්වෙච්ච බලන්න සමාජ දිහ ඇස්සැරලා. මේ ලෝකෙ කෝටි හත්සියකට එහා ජනතාවක් ඉන්න ලෝකයේ බුදු බණ පදයක් ඇහෙන්නේ කීයෙන් කී දෙෙනට. මේ ලෝකෙ මිනිස්සු මොන තරම් මිත්‍යා දෘෂ්ටිය තුළ බැසගෙනද ඉන්නේ. බෞද්ධ නාමෙන් ඉපදුනත් කොච්චර ධර්මය විකෘති කර කර ධර්මයේ නාමෙන් නොයෙක් විකෘති දේවල් ලෝකෙ වෙමින් දැන් එන්න එන්න ශාසනයේ බැබලිනවට වඩා විනාශේ පැත්තට යන යුගයක්. ඒ නිසා දැන් ඔබම හිතන්න ඔබේ පුංචි කාලේ මේ අවුරුදු 30 40 50ක් ඇතුළත බලන්න ආපස්සට ඔබේ පුංචි කාලේ තිබ්බ සමාජයයි දැන් ඉන්න දරුවන්ගේ දරුව දිහා බල. ආයි මැරිලා මේක එනකොට තව අවුරුදු 60 70කින් මොන ජාතියයි ඉඳී. ඒ නිසා මනුස්ස ලෝකෙ කියන්නේ මනුස්ස ලෝකෙ හොඳයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලවල රහතන් වහන්සේලා දහස් ගණනින් පිරිච්ච. අපි අහලා තියෙන අනුරාධපුර යුගයේ දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාල. ඒ වගේ යුගයක නම් අන්න දීර්ඝායුෂ ඇති ධර්මයේ කතා වෙච්ච ධර්මයේ බැබලිච්ච යුගයක නම් මනුස්ස ලෝකෙ යම් මට්ටමින් හොඳයි. දැන් එන්නේ ඉන්න මනුස්ස ලෝකෙත් අපායක් වගේ පිරිහීගෙන පිරිහීගෙන යන කාලයක්. මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා මෘග සංඥා පහළ වෙලා මෘග සම් වර්ෂාවල් වැහැලා විකෘති වෙලා අන්තක්කල්ප විනාශයක් පැත්තට අපි මේ යන්නේ. ඒ නිසා අනාගතයේ මීටත් වඩා කෙලෙසුන්ගෙන් විකෘති වෙච්ච සත්තු වගේ මිනිස්සු එක්ක තමයි අනාගත මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා අද මේ බණ ටිකක් අහලා පිනක් කරගෙන යම් මට්ටමින් හරි ධර්මයේ තේරුම් ගත්ත පින්වන්ත කෙනෙක් මේ වෙලාවේ ඔබට පුළුවන් නම් මේ ජීවිතේම මාර්ගඵල ලබා ගන්න ලොකු උත්සාහයක් දරන්න. හැබැයි එතනින් මෙහා මැරුණත් දැන් අපි හිතමු බොහෝ දෙනෙක් ඒ අයගේ අරමුණු තියෙනවා. ඇයි ඔයා බණ අහන්නේ? අපි කාගෙන් හරි ඇහුවා කියලා හිතමු. ඇයි ඔයා බණ අහන්නේ? ඇයි ඔයා පින්කම් කරන්නේ? ඇයි ඔයා සිල් ගන්නේ? අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. කොහොම හරි මේ හුස්ම ටික යන්න කලින් මාර්ගඵලයක් ලබා ගන්න ඕනේ. ඔය කතාව බොහෝ බණ අහන, සිල් ගන්න, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න උපාසක උපාසිකාවන්ගේ කටින් නිතර කියවෙන දෙයක් ඔය. හැබැයි ඔය කතාවම කිය කිය හිටපු අපේ ආච්චිලා සීයලා මේ පරම්පරාවල්වල මියපරලව ගියායි දිහා හිතත් ඒ අයත් ඔය කතාවම කිව්වා. අනේ කොහොම හරි මාර්ගඵලයක් ලබා ගන්න ඕනේ මේ හුස්ම ටික යන්න කලින්. අනේ මැරෙන්න කලින් සෝවාන්වත් වෙන්න තියෙනවනේ. ඕක කී කී හිටියා. හැබැයි ඉතින් මැරෙන්න තරමක් මැරුනේ සෝවාන් වෙච්ච අය නෙමෙයි. එහෙමනම් අපිට පේනවා මේ කතාව අපි කියනවා, උත්සාහ කරනවා, බණත් අහනවා, සිල් ගන්නත් යනවා, පිනුත් කරනවා. හැබැයි ධර්මාවබෝධයට කලින් මරණය අපිට ඉස්සර වෙන්න පුළුවන්. අපි ධර්මාවබෝධය ගැන හිත හිතා ඉන්නවා. හැබැයි මරණය කොයි වෙලේ ඉස්සර වෙයිද දන්නේ නැහැ. ඒක බොහෝ දෙනෙකුට වුණා. අපටත් ඒක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ගිලිහිලා අපායකට වැටුණොත්, බැරි වෙලාවත් නිරේකට වැටුණොත්, තිරිසං අපායකට ප්‍රේත ලෝකයකට වැටුණොත්, අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කොච්චර භයානකයිද කියලා. කන කැස්බෑව වියසිදුරෙන් අහස දකිනවා වගේ ආයිමත් සුගතියකට එනවා කියන්නේ. එහෙමනම් පේනවා එවැනි භයානක අනතුරකින් බේරෙන්නයි යම් කිසි ආරක්ෂාවක් පිණිස මේ දේවතානුස්සතියක් වඩාගෙන හිත රැකගත් මාර්ගඵලයකින් මෙහා හිත රැකගෙන සුගතියක හිත පිහිටවාගෙන අර භයානක අපාය පැත්තට නොවැටි බේරෙන්න තියෙන ක්‍රමේ තමයි දේවතානුස්සති භාවනාවක හිත පිහිටවලා හිත වඩාගන්නේ. දැම් පිංවතුනි ඔබ අහලා ඇති දම්සප් පැවතුම් සූට දේශනාව, ධම්ම චක්කප්පවත්තන දේශනාව. මේ දේශනාව අහල 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා. මනුස්ස ලෝකෙන් කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරක් සෝවාන් වෙද්දී එදා දම්සප් පැවතුම් සූට දේශනාව අහල ඉසිපතන මිගදායි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියන. එහෙමනම් ඒ කෝටි ගාණක් මාර්ගඵල ලැබපු දෙවිවරු අදත් දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. ඒ දෙවියන්ගේ දිව්‍ය කාලෙන් ගත්තොත් මේ මනුස්ස ලෝකයේ අවුරුදු 2500ක් 2600ක් කියන්නේ පුංචි කාලයක්. සමහර දෙවිවරුන්ට දින ගාණක්, සමහරුන්ට සතියක් දෙකක් වගේ. ඒ නිසා ඒ දෙවිවරු අදටත් මාර්ගඵලලාභී දෙවිවරු දෙව්ලොව වැඩ ඉන්නවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. බොහෝ දෙවිවරු මාර්ගඵලලාභු දෙවිවරු වැඩ ඉන්නවා දිව්‍ය ලෝකවල. අන්නේ නිසා අපට පරලොවින් රැකවරණයක් තියෙනවා. ඒ පිණිස කරුණු පහක් වඩන්න. ඒ කරුණු පහේ හිත පිහිටෝලා මේ අනතුරුදායක භයානක මොහොතේ මෙන්න මේ කරුණු පහම හිතේ පිහිටවාගෙන දවස ගාන බලන්න. උදේ නැගිටපු ගමන් බුදුන් ඇඳලා මේ කාරණා පහ අදිෂ්ඨාන කරගන්න. අද දවස තුළ මම මගේ සද්ධාව රැකගන්න. අද දවස තුළ මං මගේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න. අද දවසේ මං බණක් අහනවා, බණ පොතක් හරි කියවනවා, අලුත් ධර්ම කරුණක් ජීවිතයට එකතු කරගෙන ධර්මය දියුණු කරගන්නවා, ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න. අද දවසේ මං මොනවා හරි පිනක් කරගන්නවා, සතෙකුට හරි කන්න ටිකක් දෙනවා. අද දවසේ මට පිනක් කරන්න ලැබුණොත් මං මොනවා හරි ජීවිතේ අලුතෙන් පිනක් රැස් කරගන්න. ඊළඟට දවසේ පොඩි වෙලාවක් හරි මරණ සතිය වඩන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා මේ අනිත්‍ය වශයෙන් මේ ආයතන හය දිහා විමස විමස බලන්න. ප්‍රඥාව. ඔන්න ඔය කරුණු පහ දවස ගානේ තමන් තුළ ටික ටික හරි දියුණු කරගන්න. අපි හිතමු මේ කරුණු පහ ඇති කරගන්න විදිහට දවස ගත කරා කියලා. නිදාගන්න ගියා, දවසේ වැඩ අවසන් වෙලා නිදාගන්න යද්දී මෙනෙහි කරන්න, අද දවසේ මං මගේ සද්ධාව දියුණු කරගත්තද? අඩු ගානේ මං බුදුන් ඇන්දද? අද දවසේ මගේ සද්ධාවට මගේ අතින් හානියක් වුණාද? ආපස්සට බලනවා ජීවිතේ. අද දවසේ මගේ ශික්ෂාපද, එක ශික්ෂාපදයක්වත් මගේ අතින් අද බිඳුණාද? අපි හිතමු මතක් වෙනවා. එහෙම සිහි කරනකොට මතක් වෙන්නේ, අද මම බොරුවක් කිව්වනේ, අද මගේ අතින් මදුරුවෙක් මැරුණානේ, අද මගේ අතින් මොකක් හරි වැරදි වැඩක් මතක් වෙනවා, අද මගේ අතින් ශික්ෂාපදයකට හානියක් වුණානේ. අන්න සිහියෙන් ඉන්න කෙනාට, මෙනෙහි කරන කෙනාට, ආපස්සට අඩුපාඩු සිහි කරලා පුනරාවර්ජනයක යෙදෙන කෙනාට තේරෙනවා. අන්න ඒ මොහොතේ මෙයා මොකද කරන්නේ? ආයතින් සංවරයට එනවා. ආයති සංවරයට එනවා කියන්නේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම ආයෙමත් මේ වැරද්ද කරන්නේ, මං ආයෙනම් ওই වැරද්ද කරන්නේ. එහෙම අදිෂ්ඨාන කරගෙන ආයෙත් පන්සිල් ගන්නවා. ඒ නිසා තමයි නැවත නැවත පන්සිල් ගන්න. ශික්ෂා පන්සිල් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගන්නවා, මම මේ ශික්ෂාපද පහ කොහොම හරි දිවිහිමියෙන් රැක ගන්න. ඊළඟට ආපස්සට බලනවා, අද දවසේ මම බණක් ඇහුවද, බණ පොතක් කියවද, මම මොනවද අද ඉගෙන ගත්ත ධර්ම කාරණා, ඊළඟට මං අද පිනක් කරාද. එතකොට මේ විදිහට ආපස්සට බලනවා. එහෙම දවස ගානේ තමන් දිහා බලනකොට දවසෙන් දවස පියවරෙන් පියවර තමන් තුල සද්ධාව වැඩෙනවා, සිල්වත්කම තමන් තුල වැඩෙනවා, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව තමන් තුල වැඩෙනවා කියලා තමා තුලින් තමන්ට දකින්න ලැබෙනවා. අන්නේ කරුණු පහ ටික ටික හරි තමන් තුල පිහිටලා නම් ඒවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණු පහ තමන් තුළ පිහිටලා කියලා තමන්ට තේරෙනකොට අන්න තමන්ට පුළුවන් සුගතියක හිත පිහිටවලා ඔය කියන දේවතානුස්සතිය භාවනාවක් වශයෙන් වඩන්න. ඒක ඉඳගෙන කරන්න පුළුවන්, හිටගෙන කරන්න පුළුවන්, වාඩි වෙලා ඉන්නකොට කරන්න පුළුවන්, නිදාගෙන ඉන්නකොටත් මෙනෙහි කරන්න පුළුවන්. තිත්තං චරං නිසින්නෝ අසයානෝ. කොහොමද අපි එක භාවනාවක් වශයෙන් වඩන්නේ? එතනදී අපි සිහි කරනවා මා තුල සද්ධාව තියෙනවා, බුදුගුණ හිතනවා, ධර්මය ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා. දැන් මම මේ ඔබට කියලා දෙන්නේ දේවතානුස්සති භාවනාව වඩන ආකාරය. එතනදී බුද්ධානුස්ස ඒ දේවතානුස්සතිය වඩනකොට මතක තියාගන්න තව භාවනා ගොඩක් වැඩෙනවා. ඒ තුළ බුද්ධානුස්සතිය වැඩෙනවා, ධම්මානුස්සතිය වැඩෙනවා, සංඝානුස්සතිය වැඩෙනවා. තමන් තුළ තුනුරුවන් ගැන සද්ධාව මෙනෙහි කර කර බලනවා. බුදු ගුණ මෙනෙහි කරනවා, ධර්මී ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා. එතනම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා තුනක්. ඒ භාවනා තුන ගැන මෙනෙහි කරලා හිතනවා මා තුළ සද්ධාවක් තියෙනවා. අපි හිතමු ඔබ දිව්‍ය ලෝක ගත්තොත් චාතු මහරාජික තාව තින්සේ යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති ඔය වගේ සදෙව්ලවක් ගැන බුදුහාඳුර විස්තර කරනවා. ඒ හැම දිව්‍ය ලෝකයකම මාර්ගපල්ලාභී දෙවිවරු ඉන්න බවත් ධර්මයේ සඳහන් වෙනවා. අපි හිතමු ඔබ හිත පිහිටවනවා තුසිත දෙව්ලව කියලා. අපි මේ සාමාන්‍යයෙන් ඔබ නිකම් උදාහරණයක් වශයෙන් හිතමු කෙනෙක් හිත පිහිටවනවා තුසිත දිව්‍ය ලෝකේ. ඔබ අහලා ඇති බෝධිසත්වරු, පාරමී පුරණ අය, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ අය වැඩ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. අපේ බෝසතාණන් වහන්සේත් පාරමී සම්පූර්ණ කරලා දෙවියන්ගේ ආරාධනෙන් තුසිත දෙව්ලොව ඉඳන් තමයි පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. කෙනෙක් කල්පනා කරනවා මම බෝධිසත්ව පාරමී පුරණ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්න පාරමී පුරණ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්න තුසිත දෙව්ලොව මං උපදිනවා කියලා කෙනෙක් හිතනවා. එක හිතූ පමණින් වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය වෙන විදියට මේ ධර්ම මාර්ගේ තියෙන හේතුඵල තමන් ඒ පිණිස තමන් තුළ වැඩි යුතු හේතුව තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අන්නේ හේතුවට අනුවයි ඵලය හැදෙන්නේ. එහෙමනම් තමන් බුදු ගුණ මෙනෙහි කරනවා, ධර්මයේ ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා, මෙනෙහි කරලා හිතනවා මා තුළ සද්ධාව තියෙනවා. තුසිත දෙව්ලොව ඉන්නවනම් ධර්මයේ වඩන දෙවිවරු, සම්මාදිට්ඨික දෙවිවරු, මාර්ගපල්ලාභීන් වේවා, ඒ පිණිස උත්සාහ කරන අය වේවා, ඒ අය තුලත් මම වගේම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන සද්ධාව තියෙනවා. සද්ධාව දියුණු කරගෙන ඒ අය දිව්‍ය ලෝකෙ උපදින්. එහෙමනම් සම්මාදිට්ඨික දෙවිවරු හැටියට දෙව්ලොව උපදිනවනම් ඒ අයත් මනුස්ස ලෝකේ යම් කාලයක සද්ධාව වඩපු අය. දෙව්ලොව ඉඳන් හරි සද්ධාව දියුණු කරගත්තයි. එහෙමනම් මමත් ඒ දෙවිවරුනොත් සද්ධාවෙන් සමානයි. අන්න සමාන ලක්ෂණය. කයෙන් වෙනස් වුණාට ඒ අය දිව්‍ය ලෝකේ, ඔබ මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්. හැබැයි සද්ධාවෙන් සමානයි. බුදුරජාණන් වහන්සේ ගැන බුදු ගුණ මෙනෙහි කිරීම, ධර්මයේ ගැන තියෙන ඔබ ගැන තියෙන සද්ධාව, සංඝයා ගැන. එතකොට මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන අනුස්සති භාවනා වශයෙන් සද්ධාව වඩන කෙනා තුනුරුවන් ගැන අවංකවම තමන් තුළ සද්ධාවක් තියෙන කෙනා දකිනවා දෙවියනුත් තමනුත් සද්ධාවෙන් සමානයි. එහෙමනම් මම හදිස්සියේ හරි කවදා කොතන කොයි මොහොතේ මොන විදියකින් හරි මං මරණයටපත් වුනොත් ඒ සද්ධාව දියුණු කරපු ඒ මග ඵලලාභීන් ඉන්න ඒ දෙවියන් අතර මං උපදිනවා කියලා හිත පිහිටවනවා. ඊළඟට මෙනෙහි කරනවා තමන් තුළ තියෙන සීලාදී ගුණ ධර්ම. මම ප්‍රාණඝාතයෙන් වැළකින කෙනෙක්, මං හොරකමින් වැළකින. අන්න තමන් දිහා බලන්නේ. දැන් තමන් පන්සිල් රකින්නවා නම් තමන් තුලින් තේරෙනවා මං ප්‍රාණඝාතයෙන් වැළකින කෙනෙක්, මං හොරකමින් වැළකිච්ච කෙනෙක්, මං වැරදි කාම සේවනයෙන් වැළකිච්ච කෙනෙක්, මං බොරුවෙන් වැළකිච්ච කෙනෙක්, මං මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිච්ච කෙනෙක්, ඊළඟට මං පොහේට උපෝසතයක් රකින්න සිහි කරනවා, මං පොහේට සීල් ගන්න කෙනෙක්, උපෝසතේ සමාදන් වෙච්ච කෙනෙක්. අන්න දැන් සිහි කරනවා දෙව්ලොව දෙවිවරු ගැන. පිංගතුනි විමානවත්තු ආදී දේශනාවල දෙවිවරුම කියනවා අපි මේ දිව්‍ය සැප සම්පත් විඳින්නේ අපි නිති පන්සිල් රැක්කා, පෝයට උපෝසතේ රැක්කා. ඒ පිනෙන් තමයි කියනවා මේ දිව්‍ය සැප සම්පත් ලැබුයි. එහෙනම් දෙවිවරු දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙන්නේ සීල් රැකලා නිසා. එහෙනම් මමත් මනුස්ස ලෝකේ ඒ උතුම් සීලාදී ගුණධර්ම වඩන කෙනෙක්. මමත් පන්සිල් රකින්නවා, මම පොහේට උපෝසතේ රකින්න කෙනෙක්, මමත් සිල් රකින්න කෙනෙක්. ඒ වගේම සිල් රැකපුවයි දිව්‍ය ලෝකවල ඉපදිලා ඉන්නවා ඒ ආනිසංස හැටියට. එහෙනම් මමත් ඒ දෙවිවරුනොත් සීලෙන් සමානයි. ඒ සමාන ගුණධර්මම තමයි ඒ අය වඩන ගුණධර්මයි මාත් වඩන්නේ. එහෙමනම් සම්මාදිට්ඨික මාර්ගඵලලාභී වේවා, ධර්මමාර්ගේ හැසිරෙන ඒ පිණිස උත්සාහ ගන්න දෙව්ලොව ඉන්න දෙවිවරු යම් සීලාදී ගුණධර්ම වැඩුවද වඩනවද මමත් ඒ සීලේමයි දියුණු කරන්න. එහෙමනම් මමත් මරණින් මත්තේ ඒ සීලාදී ගුණධර්ම වඩාගෙන නිවනට යන්න ඒ දෙවිවරු අතරම උපදිනවා කියලා හිත පිහිටවුණු. අන්න එහෙමයි දේවතානුස්සති භාවනාවේදී හිත පිහිටවන්න. දැන් සද්ධාව ගැන සීලය ගැන සිහි කරා. ඊළඟට සුත ගැන දහම් දැනුම්. ඔබට ධර්මය ගැන ඔබ නිතර බණහන කෙනෙක් නම් කාලයක් බණහනකොට ඔබට කර්ම කරම්ඵල පින්පව් හොඳ නරක මෙලොව පරලොව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන යම් දැනුමක් වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා. ඒ ධර්මයමයි දෙවිවරු දියුණු කරන්න දෙවියනුත් ධර්ම සාකච්ඡා කරන සුධර්මා දිවිය සභාවට දෙවියන් එකතු වෙලා පොයි දවසට බණහනවා කියන. සනත් කුමාර කියලා අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට පොයි දවසට දහම් දෙසනවා කියන. ජනවසභ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා ජනවසභ කියන දෙවියන් බිම්බිසාර රජුරෝ තමයි මැරිලා ජනවසභ කියලා ඉපදුනේ දිව්‍ය ලෝකෙ. ඒ ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි දෙව්ලොව දෙවියන් කතා කරන්නේ මේ සතර සතිපට්ඨාන ගැනයි. දෙව්ලොව දෙවිවරු කතා වෙන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැනමයි. දිව්‍ය ලෝකේ දෙවිවරු සතර ඍදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේ බෝධිපාක්ෂික ධර්ම මේ නිවන පිණිස බුදුහාමුදුරන්ගේ ධර්ම කරුණුම දෙවියෝ කතා වෙනවා සාකච්ඡා කරනවා යෑත් බණ භාවනා කරන. එහෙමනම් අන්න ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ ධර්මයේම තමයි මනුස්ස ලෝකේ ඔබ අහන්නේ. දෙවියන්ට කියලා වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන දේව් මිනිසුන්ගේම සාස්ත්‍රවරයා. දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නපු ගුරුවරයා. ඒ නිසා අන්න දැන් තමා තුලින් බලනවා මා තුලත් ධර්ම දැනුම තියෙනවා මමත් ඒ බණ අහනවා මමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා මාත් ඒ බණ පොත්පත් කියවනවා. එහෙනම් ඒ ධර්මයේම දන්න ඒ ධර්මයේම දියුණු කරන දෙවිවරු දෙව්ලොව වැඩ ඉන්නවා. අපි හිතමු තුසිත දෙව්ලොව කියලා ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. එහෙනම් මමත් ඒ දෙවිවරුනොත් දහම් දැනුමෙන් සමාන ගුණ ධර්මයි මේ අපි වඩන්නේ. එහෙමනම් බැරි වෙලාවත් කවදා කොතන කොයි මොහොතේ වසංගතෙන් වේවා වෙන හේතුවකින් වේවා අපි දන්නේ නැහැ. කවදා කොතන මහපාරි මැරෙන්න පුළුවන් පුටුවේ මැරිලා වැටෙන්න පුළුවන් නිදි ඇඳේ මැරෙන්න පුළුවන් කොයි මොහොතේ මම මැරුණත් මා තුලත් ඒ ගුණ ධර්ම තියෙනවා. ඒ නිසා මමත් ඒ ධර්මයේම දියුණු කරගත්ත ඒ දහම් දැනුම වඩාගත්ත දෙවියන් අතර උපදිනවා. ඒ මොකටද දිව්‍ය සැප වෙනුවෙන් නෙමෙයි මාර්ගඵල ලබා ගන්න පහසුයි. කල්‍යාණ මිත්‍ර දෙවි දේවතාවරු ඉන්න සුගතියක මම උපදිනවා. ඊට අවශ්‍ය ගුණ ධර්ම මා තුලක් තියෙනවා කියලා තමන්ගේ ගුණ මෙනෙහි කරලා සුගතියක හිත පිහිටවන. හතරවෙනි කාරණේ තමයි ත්‍යාග සම්පත්තිය. අන්න ඔබට ආපස්සට මෙනෙහි කරන්න පුළුවන් ඔබ කරපු පින්කම් දානි දීපු ඒවා කරපු පින්කම් මහා කටින පින්කම් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ චෛත්‍යයක් හදන්න උදව් කරපු ඒවා ගඩොල් ඇදපු ඒවා විහෙර විහාර බුද්ධ ප්‍රතිමා කරපු පින්කම් බෝධි වන්දනා චෛත්‍ය වන්දනා සෑ වන්දනා ඔබේ ජීවිතේ කොච්චර පින්කම් කරලා ඇද්ද සාංගික දාන නැති බැරි අයට උදව් කරපු ඒවා ඒ කරපු පින් සිහි කර කර වඩනවා ඒකත් භාවනාවක්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සතිය. සීලය ගැන සිහි කරනකොට වැඩෙන්නේ සීලානුස්සතිය. එතකොට බලන්න මේ දේවතානුස්සතියත් එක්ක තව භාවනා කීයක් වැඩෙනවද කියලා. දැන් ඔබ සිහි කරනවා තමන් තුළ තියෙන ත්‍යාගයේ අතහැරීම තමන් කරපු පින්කම් දම් පින්කම් සිහි කරලා හිතනවා මම ත්‍යාගවන්තේ මම මසුරුකම ලෝභකම දුරු කරලා මේ විදියට පින් කරගත්ත කෙනෙක්. ඒ වගේම දම් පින්කම් කරලා දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරු ඉන්නවා. අද ඒ අය දිව්‍ය සැප සම්පත් විඳිමින් ධර්මාවබෝධයට මහන්සි ගන්න මාර්ගඵල ලබන්න උත්සාහ ගන්න දෙවිවරු ඉන්නවා දිව්‍ය ලෝකවල ත්‍යාගයේ වඩලා අතහැරීම පුරුදු කරලා පින් කරලා දිව්‍ය ලෝකෙ කියයි. මමත් ඒ වගේ පින් කරගත්ත කෙනෙක්. එහෙමනම් මමත් මරණින් මත්තේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට කොහොම මැරෙන්න වුණත් මමත් මරණින් මත්තේ ඒ ත්‍යාග සම්පත්තිය වඩපු දෙවියන් අතරම උපදිනවා කියලා හිත පිහිටවන. ඊළඟ එක ප්‍රඥාව. අනිත්‍ය ගැන පංච උපාදානස්කන්ධය පටිච්ච සම්පාදය ගැන මේ ඇස කන නාසය ආයතන හය අනිත්‍යයි කියලා තමන් නුවණින් විමසනවා. එක ඕනම ඉරියව් නිදාගන්න ගිල නින්ද යනකං හිත නොමේ ඇසා නිත්‍යයයි කනා නිත්‍යයයි නාසය අනිත මේ ශරීර ජරාවට පත්වෙනවා කුණු වෙලා යනවා මේ කයි අතහස භාවි මෙනෙහි කරනවා කය ආදීනව දකිනවා එතකොට සිහි කරනවා දෙවිවරුත් මෙන්න මේ අවබෝධයෙන් ප්‍රඥාව පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කරලා දෙව්ලොව ඉපදිච්ඡය ඒ අය මේ අවබෝධයත් තුළයි දිව්‍ය ලෝකෙ වැඩයින් දිව්‍ය ලෝකෙ වේවා බ්‍රහ්ම ලෝකෙ වේවා මනුස්ස ලෝකෙ වේවා කොහේ උපදුනත් උපදින්නේ පංච උපාදානස්කන්ධයක් ආයතන හයක් ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ පහළවීම දෙව්ලොව සියුම් දිව්‍ය ශරීරයක් වෙන්න පුළුවන් එතනත් ආයතන හයක් පහළ වෙයි මනුස්ස ලෝකේ අපිට කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් තියෙනවා සත්තුන්ටත් තියෙන උන් ඒ අයට ගැළපෙන ශරීර. එතකොට මේ හැමෝගෙම ශරීර මේ හේතුඵල ධර්මයක් එක්ක බැඳිච්ච දෙයක්. එතකොට මේ අවබෝධයේ මේ නුවණ ප්‍රඥාව මමත් වඩනවා. මේ නුවණම දියුණු කරපු දෙවිවරු දිව්‍ය ලෝකවලත් ඉන්නවා. එහෙමනම් මමත් දෙවියනුත් ප්‍රඥාව වඩනයි. මේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගන්නයි. අන්න ඒ විදිහට තමන් තුළ තියෙන සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මෙනෙහි කරලා ඒවම දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මාර්ගඵලලාභී දෙවිවරු වේවා ධර්මාවබෝධයට උත්සාහ කරන සම්මාදිට්ඨික දෙවිවරු වේවා ඒ අය ඉන්න සුගතියක් අරමුණු කරලා මම මරණින් මත්තේ ඒ අය අතර ඉපදිලා මේ ධර්ම මාර්ගය ඉතුරු ටික වඩා ගන්නවා කියලා හිත පිහිටෝ. එතකොට මතක තියාගන්න මේ උපදින්නේ දිව්‍ය සැප සම්පත් අරමුණු කරගෙන නෙමෙයි අනිත්‍ය අවබෝධ කරගන්න ධර්මාවබෝධය අරමුණු කරගන්න මොකද මේ කෙනා සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩාගෙන අනිත්‍ය මෙනෙහි කරගෙනයි සුගතියක හිත පිහිටවත් ඒ නිසා පරලොවින් රැකවරණයක් පිණිස මේ භාවනාව ඉතාම වැදගත්.